ගරු ආනන්ද අලුත්ගමගේ මන්තුමා.
ගරු මුලසනේ සභාපතිතුමනි, අද උදේ සිට මේ දක්වා හදිසි පාර්ලිමේන්තු කැඳවීමක් මත කරන මේ විවාදය පිළිබඳව අදහස් දැක්වීමට මට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට මා ප්‍රථම කොට ස්තුතිවන්ත වෙනවා. ඇත්තෙන්ම අපනයන මේ පනත යටතේ විශේෂයෙන්ම ගරු දයාගමගේ අමාත්‍යතුමා සහ ගරු ඉඩං අමාත්‍යතුමා, ජනාධිපතිතුමන් සහ අගමැතිතුමන්ගේ ඒ උපදෙස් මත මේ කරන්න බලාපොරොත්තු වෙන දැනට සැලසුම් සහගතව ඉතා සාර්ථක වැඩපිළිවෙලක් ක්‍රියාත්මකවීම පවතින, විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්තයට අමතරව සුළු හා මධ්‍ය පරමාණයේ කර්මාන්ත අතරේ විශේෂයෙන්ම අපේ කොට්ටාසය ගත්තහම සිසිර ජයකොඩි මන්ත්‍රීතුමා මොනවද වෙන්නේ කියලා ඇහුවා, මොනවද කරේ කියලා ඇහුවා. ඇත්තටම එතුමා මේ වැවිලි සම්බන්ධයෙන් කිසි දෙයක් නොදන්නා. මං හිතන්නේ ඒ සම්බන්ධයෙන් කතා කිරීමට කිසි කරුණක් නොදන්න විදිහට තමයි අපි දැක්කේ එතුමගේ කතාව. මම එහෙම කිව්වේ අපේ කොට්ටාසයේ විශේෂයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අපේ ආසනය ගත්තහම දිගින් දිගටම මේ රජය පටන් ගත්තේ දවසේ ඉඳලා තේ වගාව සම්බන්ධයෙන් විශාල ආධාර ප්‍රමාණයක් ලැබෙනවා. තේ පිළිබඳව මේ සභාවේ විවිධ වූ අදහස් දක්වා අද තේ කිලෝ එකක් රුපියල් 100ට වැඩි, අවමය රුපියල් 100යි. පොල් ගැන කතා කරනවා, හාල් ගැන කතා කරනවා. තේ දළු කිලෝ එකක් මේ අහුරකට එක අහුරකට ගන්න පුළුවන්. හැබැයි හාල් කිලෝ එකහමාරක් ගන්න පුළුවන් තේ කිලෝ එකක් දීපුවහම, අමුතේ කිලෝ එකක් දීපුවහම. ඒ වගේම තේ සඳහා විශාල වශයෙන් වවන්ට ආධාර දෙනවා. ඒ වගේම පොහොර සහනාධාර ආදී ඒ සහනාධාරයන් නිවැරදි විදිහට ලැබෙමින් පවතිනවා. ඒ වගේම මොනවද දෙන්න කියලා අහනවා. සාධික්කා පැල මං හිතන්නේ විශාල ප්‍රමාණයක් අපේ කොට්ටාසවල බෙදලා තියෙනවා, තව බෙදමින් පවතිනවා. ඒ වගේම මම ගිය සතියේ ගරු වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගේ උපදෙස් මත මං පොල්පල 4000ක් ගිය සුමානේ අපේ ආසනයේ සියලු වැවිලිකරුවන් සඳහා බෙදලා දුන්නා. ඒ වගේම රබර් කර්මාන්තය සඳහා, ඒ වගේම අපනයන කුෂිකර්ම භෝග එනසල් කුරුඳු ගම්මිරිස් වගාවන් සඳහා පැල ටික නිකන් දෙනවා, ඒ පොළව සකස් කිරීම සඳහා ආධාර දෙනවා, පොහොර ටික හම්බෙනවා. ඒ වගේම අපේ ආසනේ අපි යෝජනා කරලා තියෙනවා, මං හිතන්නේ ඉඩම් ඇමැත්තුමා ඒ සඳහා මූලික සැලසුම් සකස් කරමින් ඉන්නවා, හෙක්ටයාර් එක ගානේ අක්කර 2500ක් හෙක්ටයාර් 1000ක් අපේ ආසනේ හෙක්ටයාර් එක ගානේ අපනයන භෝග වැවීම සඳහා භෝග වගාකරුවන්ට දීම සඳහා අපි දැනට සැලසුම් සකස් කරගෙන යනවා. මොනවද වෙන්නේ හනෝ? ගරු සභාපතිතුමනි, මම මේ සභාවේ උදේ ඉඳලා හිටපු කෙනෙක් හැටියට, මේ සභාව අවුරුදු දෙකකට කාලයක් වැඩි කාලයක් නියෝජනය කරන කෙනෙක් හැටියට, පළාත් පාලන ශේෂයේ පළාත් පාලන නාලපිටි ආසනයේ පළාත් පාලන ශේෂයේ සභාපතිවරයෙක් හැටියට හිටපු කෙනෙක් හැටියට, පළාත් සභාවේ දීර්ඝ කාලයක් මධ්‍යම පළාතේ හිටපු කෙනෙක් හැටියට මම දැකපු දෙයක් තමයි මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය ඉල්ලනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමා කිසි දවසක ඡන්දයක් දෙන්න පනතකට විරුද්ධව. ඒ වගේම මම දැකපු දෙයක් එතුමා කතා කරනකොට අනිත් අය එළියට යනවා. දැන් අද බන්දුල ගුණවර්ධන හිටපු අමාත්‍යතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා කතා කරන වෙලාවේදී රාජපක්ෂලා එළියට යනවා. අපි දැකපු දෙයක්. දැන් රාජපක්ෂලා හිතනවා ඇති මේ බන්දුල ගුණවර්ධන තමයි මට මේ අවුරුදු දෙකක් ඉස්සරහට කරන්න තිබ්බ ජනාධිපති මැතිවරණයට කෙලෙව්වේ මේ බන්දුල ගුණවර්ධනලා කියලා, බන්දුල ගුණවර්ධනලා කියලා හිතලා වෙන්නදී එළියට යන්න. මහින්ද රාජපක්ෂ මැතිතුමත් එහෙම හිතනවා ඇති. රාජපක්ෂලා එළියට යනවා. ඒ වගේම හිටපු ක්‍රීඩා මැතිතුමා කතා කරනකොට රාජපක්ෂලා එළියට යනවා. හැබැයි රාජපක්ෂලා හිතනවා ඇති අපිට අඩුම ගානේ අවුරුදු දෙකක් ජනාධිපති ධූරයේ ඉඳගෙන මේ රට කඩ තිබි අවස්ථාව නැති කරේ, මේ ඇති කරේ කියලා එතුමල්ලාගේ ඒ පරම්පරා මිනිස්සු හිතනවා ඇති. ඒක තමයි එතුමල්ලා කතාවට එළියට යන්නේ. ඒ වගේම දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, වාසුදේව රහනායකකාර මැතිතුමා, විමල් වීරවංශ මේ පාර්ලිමේන්තුවේ හිටපු ඇමතිවරු, මම නම් වශයෙන් කියන්න, මොකද එතුමන්ලා කතා කරනකොට රාජපක්ෂලා ඉන්නේ, රාජපක්ෂලා එළියට යනවා. රාජභක්තලා ඒ මේ අගාධයට දැම්මේ මේ කණ්ඩායම මේ අද මේ සීල්වලදීලා තියෙන මේ ජාත්‍යන්තර හොර කණ්ඩායම කියලා එතුමන්ලා හිතනවා ඇති. හැබැයි සිල්රදි බෙදුවේ මේ කවුරුත් කියන ඇමති කෙනෙක් කියලා නෙවෙයි. සිල්රදි බෙදුවේ මම දැක්කා මාධ්‍ය තුලින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා කියනවා මම මේකේ වැරදිකාරයා මමයි බෙදන්න කිව්වේ මටයි දඬුවම් දිය යුත්තේ කියලා. හැබැයි අර අහිංසකයෝ තමයි අහුවෙලා තියෙන්නේ. මම දැකපු දෙයක් ගරු සභාපතිතුමා ඔබතුමා මධ්‍යම පළාතේ නියෝජනය කරන අපි එකට පළාත් සභාවේ දීර්ඝ කාලයක් හිටපු මන්ත්‍රීවරයෙක් හැටියට මම දැක්කා මේට අමතරව කරන දෙයක්. දැන් එදා ක්‍රීඩා ඇමතිතුමා කැරම් බෝඩ් බෙදුවා හැම සාකා සමිතියකටම කැරම් බෝඩ් වල නිල්පාට ඉතිරිදීක බෙදුවා. ඒ කැරම් බෝඩ් බෙදනකොට එතුමා නියෝගයක් දුන්න තුරු මේක ලේකම්ලු කරලා තියෙනවා. මේක ලේකම්වරයාගේ වගකීමක් ලේකම්වරයා කරලා මේ බෙදලා තියෙනවලු සාකා සමිතිය වලට එතුමා එතන නිදහස්. අද මධ්‍යම පළාතේ මහඇමතිතුමා අර සාරි පොටක් අල්ලගෙන ළමයි ටික අමාරුව දැන්න ළමයි අනාරක්ෂිතේ තියාගෙන මේ කෙරපු විජ්ජාව තුල මට දෙමාපියෝ කතා කරලා කිව්වා අපි දන්නවනම් මේ ළමයින්ට යන්න දෙන්න නැහැ කියලා. එතුමගේ නම තියෙන මේ විද්‍යාලේ අලවතුකොඩ සරත් ඒකනායක කනිෂ්ඨ විද්‍යාලයේ මේ ළමයි ටික ප්‍රයෝගික කරගෙන මේ කෙරපු දර්ශනේ ගිනස් වාර්තාව පිහිටවන්න ගත්ත උත්සාහය ගිනස් වාර්තාව පිහිටවන්න එතුමට උමනාවක් තියෙනවා නම් ජාත්‍යන්තර වාර්තා එතුමට පිළිහිටවන්න උමනාවක් තිබ්බනම් නාලපිටියේ මධ්‍ය මහාවිද්‍යාලයේ ක්‍රීඩා පිටියේ ගෙවල් ගහනකොට එතුමා මහඇමතිවරයා එතුමා තමයි වගකී යුත්තා එතුමගේ යටතේ තියෙන පාසලක ක්‍රීඩා පිටියේ ගෙවල් ගහනකොට මහඇමතිතුමාට තිබ්බා මේක නවත්තලා ජාත්‍යන්තර ක්‍රීඩකයෝ බිහිකරන්න ජාත්‍යන්තර වරම් ගන්නට ජාත්‍යන්තර සම්මාන ගන්නට මේ අය යොමු කරන්න ඒ ක්‍රීඩා පිටියේ ඉතුරු කර ගන්න තිබ්බා. හැබැයි අහක බලාගෙන හිටියා ඔබතුමා සැලසුම් කමිටුවේ සභාපති මම දිගින් දිගටම හැමදාම සැලසුම් කමිටුවේ දිස්ත්‍රික් කමිටුවේදී මේ පිළිබඳව අහනවා මේ ළමයිගේ අඩුම ගානේ ක්‍රීඩා පිටිය බේරලා දෙන්න කියලා. හැබැයි එහෙම ගැන කතා කරපු නැති මහඇමතිවරයා මේ අහිංසක ළමයි ටිකක් ගෙනලා විශේෂ වැඩිම ඒ ගිහි තියෙන ළමයිගේ දෙමාපියෝ මගේ ඥාතියෝ එතුමල්ලා මට කතා කරලා කිව්වා පිස්සුද මේ මහඇමතිවරයාට කියලා. මහඇමතිවරු මෙව්වා කරන්නේ ජාත්‍යන්තර කීර්තිය ගන්නට ජාත්‍යන්තර සම්මාන ගන්නට ගින ස්වార్థා තියන්න මෙව්වා නෙවෙයි සාරි පොටවල් මේ නෝන මහතුරුන්ගේ සාරි පොටවල් අල්ලන්න නෙවෙයි ළමයිට ඉඩ දෙන්නන්නේ. මේ ක්‍රීඩා පිටි වහනකොට මෙව්වා විවෘත කරලා ඒවා එපා කියලා ඒවා සංවර්ධනය කිරීම තමයි මහඇමතිවරයාගේ වගකීම් වෙන්නේ. මම දැඩිසේ පුද්ගලිකව සහ අර දෙමාපියොත් එක්ක මම කෙලින් හිට ගන්නවා මේ කටයුත්ත තුළදී. මොකද අපේ පලාතර කරපු අගෞරවයක් ඒක. ඒ වගේම මම මේ අවලාදී ස්තුතියක් කරනවා ආණ්ඩුකාරතුමිය මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්න ගෙනල්ලා මේ පිළිබඳව යම් හරි තීන්දුවකට පැමිණි පිළිබඳව එතුමිය කාන්තාවක් වුණත් අපි ස්තුතිවන්ත වෙනවා. මේ ගරු සභාවේ මම පුද්ගලික එතුමිට ස්තුති කරන මේ වෙලාවේදී මේ වගේ පහත් වැඩ කරනකොට මේ අහිංසක ළමයි ගෙන්නලා ඉතා අනාරක්ෂිතව මේ කාගෙදොත් සාරි පොට කෙල්ලිලා මේක සාරි පොටක් නෙමෙයි මම දැක්ක පත්වල ද කඹයක් කඹය මීටර් 300 නෙවෙයි 600 නෙමෙයි ලංකාවට එකක් අල්ලගෙන මධ්‍යම පළාතේ ළමයි ටික ගත්තම කඹය අල්ලගෙන ඉන්නවා. මේව මොන ගිනස් වාර්තාද? ක්‍රීඩා ශේෂ්ත්‍රයේ ඉහළට මධ්‍යම පළාතේ මිනිස්සු ළමයි දෙමාපියන්ගේ දරුවෝ ඉස්සරහට ගෙන යන්න තියද්දි මේ කොහෙවත් යන මේ දෙකේ පන්තිය වැඩ කරන මහඇමතිවරයා ක්‍රීඩා පිටි වහනකොට එව්වා දිනුනු කරන්න අරින්න පුළුවන් මහඇමතිවරයා නිද්‍රාශීලීව ඉඳගෙන මේ සාරි පොටවල් පස්සේ අපේ ළමයි අල්ලන්ට ලෑස්ති කරලා තිනවා. මම දැඩිසේ හෙලා දකිනවා මේ ක්‍රියාව කරු සභාපතිතුමනි. ඒ වගේම අපනයන කුෂිකර්ම භෝග නිෂ්පාදනය කරන වැඩිම පළාත වෙන්නේ මධ්‍යම පළාත. අපේ කොට්ටාසය තමයි අපනයන කුෂිකර්ම භෝග වැඩිම නිෂ්පාදනය වෙන්නේ. තේ දළු ගත්තාම අපේ කොට්ටාසය විශාල වශයෙන් නිෂ්පාදනය වෙනවා. ගරු සභාපතිතුමනි අපිට පොල් රන් රුපියල් 100යි කියනවා. පොල් ගෙඩිය තව 200ටයි 300ටයි කියනවා. හැබැයි එක පැත්තකින් අපි පොල් ඕන ගොවිය හැටියට අපි එක පැත්තකින් සතුට වුණත් අද පොල් ගෙඩියක් රුපියල් 100ට ගන්න සිද්ධ වෙලා ඒ ආසන්නයට ඇවිල්ලා තියෙනවා. ගරු සභාපතිනි ගැන කනගාටු වෙනවා. ඒ වගේම කොයි ආණ්ඩුවෙන් හරි පොල් පල ටික බෙදලා අද පොල් අතින් අපි සුවම් පෝසිතයි. අපිට මීට වැඩිය අඩු වගේකට පොල් ගෙඩියක් දෙන්න පුළුවන්. හැබැයි බැරි වෙලා තියෙන්නේ මේ සත්තුන්ගේ හානිය. ගරු සභාපතිතුමනි අද උයාගත්ත දේවල් ටික තමන්ගේ දරුවන්ට පරිස්සමෙන් දෙන්න විදිහක් නැහැ. රිලවුන්ගේ හානිය. මේ ළඟදී අපේ කොට්ටාසේ ගේකට පැනලා කාන්තාවක් සහ පොඩි දරුවෙක් ඉතා බරපතල තුවාල සිද්ධ කරමින් රිලෙවෙක් සපා කාලා තිබ්බා. අද රිලව් ආක්‍රමණය කළාද අපේ ගෙවල්වල උයාගන්න මේ බත්තික සහ අනෙකුත් සියලු කෑමට ගන්න උපකරණ ටික අද වාහනේ ඩිකියේ දාගෙන යන්න සිද්ධ වෙලා තියෙනවා. මේ රිලවුන්ගේ සහ වඳුරන්ගේ හානි, ඒ වගේම මොනරු වැඩියෙන් බෝ වෙලා අපනයන භෝග විනාශ කරනවා, සාධික්ක වගාව සම්පූර්ණයෙන් විනාශ කරනවා රිලව් සහ වඳුරෝ. එනිසා අපි කොච්චර අපනයන භෝග ඉස්සරහට ගෙනියන්න අපනයන භෝග වගාවන් කොච්චර කරලා දයාගමගේ ඇමතුමා රෑතිස්සේ එළිවෙනකල් මහන්සි වුණත් මේවා රැකගන්න ක්‍රමයක් හැදුවේ නැත්නම් මහා දවන්ත විනාශයක් මේ භෝග සඳහා සිද්ධ වෙනවා කර සභාපතිතුමනි. ඒක නිසා මේවා ආරක්ෂා කර ගැනීම සඳහා සතුන් අවශ්‍යයි. හැබැයි මේ විනාශකාරී සතුන්ගේ ඒ බෝවීම පාලනය වීම සඳහා ඒ ජෛව විවිධත්වයද විනාශ වෙලා ගරු සභාපතිතුමනි අපේ කොට්ටාසේ හිටපු නරියෝ ටික සම්පූර්ණයෙන් විනාශ වෙලා, මොකද බේත් ගහන අද කුඹුරට බේත් ගහපු මේ කකුලෝ සහ ගෙම්බෝ අනුභව කිරීම තුළ නරියන් විනාශයට පත් වෙලා, නරියෝ හිටියොත් තමයි ඌරන්ගේ පාලනය ඇති වෙන ස්වභාවිකව අද නරියෝ විනාශ වෙලා, ඒ වගේම රිලව් අද කපුටුවක්ගේ බිත්තරයක්වත් තියන්න දෙන්න බෙනේකට දාලා සම්පූර්ණ කුරුළු ගහණය විනාශ කරනවා රිලවුන්. රිලවුන්ට ඕන තැනකට ළඟාවීමේ හැකියාව තියෙනවා, ඕන ගහකට නැගලා ඒ බෙනවලට අත දාලා ඒ වගේම කුරුළු කූඩු කදන්ට රිලවුන්ට අවස්ථාව ලැබිලා තියෙනවා. එනිසා ඒ තුළ ඒ වගේම රාත්‍රි කාලේ රිලව් විනාශ කිරීමේ කටයුත්තේ යෙදුනේ ජෛව විවිධත්වයට අනුව අපේ ප්‍රදේශයේ ඉන්න කොටියෝ සහ අනිකුත් ඒ පවුලට අයත්.
ගරු මන්ත්‍රීමා, කාලය අවසන්යි.
මට තව තප්පරයක් දෙන්න සභාපතිතුමනි අවසන් කරනවා. ඒ රිලා ගහණය ඒ ජෛව විවිධත්වයට අනුව පාලනය වුණේ කොටියෝ සහ ඒ කොටි සම්භවයට අයත් ඒ සීරපායි සත්තු නිසා අද ඒ සියලු සත්තුන් අද විනාශයට පත් වෙලා තියෙනවා මේ අපි විසින් මේ පරිසරයට කරන හානිය තුළ. එනිසා ගරු සභාපතිතුමනි මේ පිළිබඳව මේ සතුන්ගේ පාලනයක් පිළිබඳව මොනියම් හෝ ක්‍රියාමාර්ගයක් නොගත්තොත් අපි මොන අපනයන භෝගේ හැදුවත් මොන තරම් මේ රටේ සංවර්ධනය කිරීම සඳහා කුෂිකර්මය යොදාගත්තත් මේ විනාශය වැළක්වුවේ නැත්නම් අපිට කවදාකවත් මේකෙන් ගොඩ එන්න බැරි බව ප්‍රකාශ කරමින් තමුන්නාන්සේ කාලය ලබා දීම පිළිබඳව ස්තුති කරමින් නියඩනවා. ස්තුතියි.
ස්තුතියි. හොනබල් MHM නවාවි.
Thank you, presiding member, for giving me this opportunity to speak on the important Sri Lanka Export Development Act. I would like to stress my point. I represent Putlam elected, which is part of the coconut triangle of Kurunegala, Nigambu and Putlam. Some say 20-30 years ago, when they spoke of export items, it was always tea, rubber and coconut. Coconut industry was one of the most important export-oriented industry. Lakhs and lakhs of people were employed. So many factories were in production. But very unfortunately, this industry, earlier on, I can remember, so many DCM desiccated coconut oil mills were functioning. Coconut oil mills were functioning. In addition, coconut was exported. This was the position 30, 35 years ago. But very unfortunately, the situation has changed. This has changed. We have come to a position where 50% of the coconut oil mills are closed today. One of the biggest oil mills, I can say, BCC in Colombo, is completely closed. 50% of the DC desiccated coconut mills are closed. And now the coconut plantation has become a consumer. Coconut has become a consumer product. We want to know why. The reason being, the coconut industry has been neglected. It is not the fault of this government, which is here for the last 2.5 years, but it is the fault of the earlier government, which they have neglected. Because For last 20 years, coconut plantations were neglected completely. It was not replanted. Now, as you know, there are so many big companies like JEDB, Chidal Plantation, Kurunagala Plantation, LRC, where they own thousands and thousands of acres of coconut today. Very unfortunately, they had not replanted. Because when you replant the coconut estate, it takes at least 5 to 6, 7 years to bear. And after that, that tree will be in existence for 50, 60, 70 years and producing more and more coconut. All those estates which are taken over by the LRC earlier on and handed over to these companies, they are completely neglected. Now, I am in one of the sectoral committees of agriculture committees. When we asked for the details, when we got the details, almost 50% of the land belonging to these estates are barren. All the coconut trees are dead and gone. They have not replanted. And honorable member, in certain cases, they have started replanting something else, which is of no use to the country. Therefore, my request is, now the reason why the price of coconut has gone up to 100 rupees, the crop is coming down. So this government, we have to think it over and start reorganizing this. Reorganizing the plantation of the coconut seedlings. Now today, it is raining heavily in Colombo. But when I take the other side, Putlam, Anuradhapura, Kurunagala, no rain at all. For the last 4 or 5 years, rainfall has come down drastically, and we are suffering. So now, to reorganize this thing, my request is we'll have to start from the bottom, where we have to replant. And government will have to come into this. All the industries involved, ministries involved in this industry, they have to come in. Now, you know, replanting, now when you take the dry zone and the intermediate zone, we have rains only for 2 or 3 months. That is all we have. I'm happy that all the ministers are coming in. We have rain for just 2 months, and this dry zone and interzone, coconut industry is going down, trees are dying because of lack of water. So most of the estates, we need tube bells had to be given to these estates. Similarly, drip irrigation system. So by providing these subsidized rates for these drip irrigation, tube bells, and help the big estates, definitely we can keep this industry moving. Not only that, fertilizing is also another big problem for the coconut industry. Today, all the agricultural products, paddy cultivation, paddy, their subsidized rates are given for but unfortunately, for coconut industry, no subsidy is given, by which, because a 50 kilo bag of coconut fertilizer is costing over 3,500 rupees, which some estate owners are unable to afford, by which they are not fertilizing, by which day by day, the coconut production is coming down. So we'll have to reorganize this, and especially, we'll have to help all those farmers, estate owners who are trying to improve. If we do all this, and if we think of get hold of all these big companies, this is a must. I have been telling, we have to get all these big companies which are having thousands and thousands acres of land where they have not cultivated coconut. If we can sort of get them in the future, this industry can come up. The most important thing about this coconut plantation is not only coconut, coir, then eagle, all these things have been exported. Everything in a coconut tree is made use of. There's nothing that goes waste. It's a real, I can, I don't know how to call that, but it is actually, the, every product is made use of. Therefore, I hope all the ministries, now they must get together and revive this plantation so in the future. Now, if you take my area in Putlam, 90% of the area is planted with coconuts, but today it is dying. Lack of water, but no proper subsidized scheme is not given. By giving this hospice and so on, we are not going to improve the status of those estates. Therefore, I request the honorable ministers to get together and make a combined effort. The plantation ministry, coconut plantation in the agricultural ministry, and especially the development ministry, all this must get together. And if they do this, as I said earlier, this government is not at fault. This was not done 10, 15 years ago. If they have reorganized the coconut industry 10, 15 years ago, today we won't be suffering. Therefore, I request the honorable, most of the ministers are not here, for them to get together. And also another most important thing is auction room. There is only one auction room in Colombo, and right around the country, they have to come to Colombo to auction their coconuts. My request is, since we are coming, the Putlam, Kurunegala, Nigambu, known as the coconut belt, we should have an auction room or whatever it is in different parts of the island, so that the farmers could come there without any difficulty. And finally, I also must say another what happened last week. There was Wednesday, there was a, I don't know how to say it, but okay. We had a problem. Now papers are saying that small parties like SLMC, ACMC, and Honorable Manoh Ganeshan's party, that we were trying to create problems. I would like to mention one thing. It is we who brought this government. I have been with the President, His Excellency the President, what, 25, 30 years?
Honorable Member, wind up, please.
Just 1 minute, please. 35 years, we never had any idea to go against the government. It was only certain, we put forward some proposals, we demanded some proposals, we got some proposals. I would like to remind and say in this assembly that at any cost, anywhere, we will not, because we are the one who brought this government. We are the people who are with the President. We are the people who are with the Prime Minister. Even today, or even in the future, we will never go against this government. Only thing, we will strengthen this government and see the people are benefited by this. Thank you.
Thank you. Garu Vijayapal Ettiyaraj Mantuma. Abhutamata Vinadi Atharathi Bina.
Garu Mulasani Mantri Tumani. Api me avasthavedi visesemma 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනතත් සාකච්ඡා කරන මේ මොහොතේදී මා ඉතාමත් සතුටු වෙනවා ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව කෙටියෙන් නමුත් විශ්ලේෂණයක් කරන්නට අවස්ථාවක් කරගන්න. නමුත් මූලාසනයෙන් දැනුම් දුන විනාඩි 4කින් මේ කාර්ය නිම කරන්න අපට පුළුවන් කමක් නැහැ. ඒ වගේම ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි අපි දන්නවා මේ රට ඉතාමත්ම වසර ගණනාවක් තිස්සේ ඉංග්‍රීසි ආධිපත්‍යයට යටත් වෙලා අවුරුදු 400ක් තිස්සේ අපි 1948 නිදහස ලැබනකොට මේ රට උරුම වෙච්ච තේ රබර් පොල් ආර්ථිකය කුරුඳු ආර්ථිකය මම හිතනවා පහුගිය කාල පරිච්ඡේදය තුල ඇද වැටෙමින් මේ රටේ අපනයන ආදායම ශීඝ්‍ර ලෙස අඩු වෙමින් මේ රටේ ආනයන වියදම ශීඝ්‍ර ලෙස වැඩි වෙමින් ඉතාමත්ම දැඩි ලෙස විශේෂයෙන්ම ආනයන අපනයන පිළිබඳ විදේශ වෙළඳාම් පිළිබඳ අසතුටුදායක තත්ත්වයක් තිබුණා. ඒ නිසා අද කවුරු මොන විදියට කතා කරත් අපට සිද්ධ වෙනවා මේ ආර්ථිකය අලුත් වැඩපිළිවෙලක් කරා නිම කරන්නට විශේෂයෙන්ම මෙහෙවන්නට. ඒ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ සම්ප්‍රදායනුකූල තිබිච්ච වැවිලි ආර්ථිකය කඩා වැටුණා. අපි කනගාටු වෙන්නට ඕන අදත් මා හිතනවා ටිකක් හෝ තේ වලින් අපේ ආර්ථිකයේ ශක්තිමත් වෙන්නට පුළුවන් කමක් තිබුණත් ඒක කෘෂිකාර්මික රටාවක් තුල නොඑක් අවස්ථාවලදී ඒ තුල අපි ඉතාමත්ම වාසනාවන්ත තත්ත්වයන්ට මුහුණ දෙනවා. පෞගිය කාල පරිච්ඡේදය තුල ගම් අතුර නිසා ඒ වගේම නායෑම් නිසා මෙරටේ තේ ආර්ථිකයට වෙච්ච පාඩුව අපේ දිස්ත්‍රික්කයේ පමණක් කර්මාන්ත ශාලා 14ක් සම්පූර්ණයෙන් විනාශ වෙන තත්ත්වයට පත් වෙලා තිබුණා. පෞගිය දවසේ රනිල් වික්‍රමසිංහ ගරු අග්‍රාමාත්‍යතුමා ගාල්ලට ඇවිල්ලා අපි දන්නවා කෝටි 33ක ඒ සඳහා ආධාර සපයන්නට පුළුවන්කමක් තිබුණා. තවත් ඒ වගේම 50%කට වැඩි ප්‍රමාණයක් තව දුරටත් ලබා දෙන්නට ඕන. එනිසා අපි සම්ප්‍රදායනුකූල තත්ත්වයන් වලින් මිදිලා අද අලුත් මාවතකට පිවිසෙන්නට ඕන අවස්ථාවන් අපි උදා කරගන්නට ඕන. මේ තුල අපි දැක්කේ මේ කටයුතු වලදී අද ඉදිරිපත් කරන පනත් කෙඳුම්පතත් එක්ක එකට ලැබෙන සංශෝධනයත් එක්ක ඒ තිබිච්ච ආවේනික වෙච්ච සම්ප්‍රදායනුකූල තත්ත්වයන් වලින් මිදිලා ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු මේ පනත් තුලින් ඉටු කරගන්නට ඕන. මෙතෙන්දි මම සඳහන් කරන්නට කැමති මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕන අපි සඳහන් කරත් පහුගිය කාල පරිච්ඡේදය තුල 2013 2006 තමවෙන 1977 ඉඳලා අපි 2012 දක්වා මේ කෘෂිකාර්මික අපනයන තත්ත්වයන් කාර්මික අපනයන තත්ත්වයන් කංජ අපනයනයන් වර්ග නොකළ අපනයනයන් දිහා බැලුවම ඒකේ සම්ප්‍රදායනුකූලව ඒ තත්ත්වයේ පහළ වැටෙමින් පවතින ආකාරය අපිට දැක්කා. විශේෂයෙන්ම පාරිභෝගික භාණ්ඩ වල තත්ත්වයන් පිළිබඳ සැලකුවත් 1977 අපි දන්නවා 142.2ක් තිබිච්ච එක 15.6 දක්වා අඩුවීමක් තිබෙනවා. අන්තර් භාණ්ඩ ගත්තත් එහෙමයි. ආයෝජන භාණ්ඩ ගත්තත් වර්ග නොකළ ආනයන ගත්තත් මේ තත්ත්වය තුළ අපිට ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයකට අපි පත් වෙනවා. මොකද මුළු ආනයන වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 77 ඉඳලා 677 ඉඳලා 77 වසරේ ඉඳලා 677 සිට 19183 දක්වා වර්ධනයක් වෙලා තියෙනවා. එතනින් අපි නවතින්නේ නැහැ. ඒක 2015 වෙනකොට අපි දන්නවා ඉතාමත්ම අසතුටුදායක තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. ඒ නිසා අපට අවශ්‍ය වෙනවාද මේකට හැමතරව මේ තත්ත්වයෙන් මිදෙන්නට. මොකද අපි දන්නවා තේ කිලෝ එකක ඉතිහාසයේ පළවෙනි වතාවටම වැඩිම මුලක් මේ වැඩිම මිලක් අපට ලබා ගන්න පුළුවන්කමක් ලැබුණේ මේ යහපාලන ආණ්ඩුව තුල. පෞගිය දවස්වල මේ වේදිකා තුල ඒ වගේම මේ උත්තරීතර මේ සභාව තුල කතා කරා තේ කර්මාන්ත ඉවරයි නන්නත්තර වෙලා තේ කිලෝ එක 55ට 65ට පත් වෙලා කියලා. නමුත් අද තේ ගැන මේ කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ. මෙයාගේ කටේ පිට්ටුද කියලා අපි අහනවා. එහෙනම් ඇවිල්ලා මේවට උත්තර දෙන්න කියලා අපි කියනවා. අද තේ කිලෝ එක රුපියල් 110ට 102 සිට යනවා. අපි දන්නවා ගාල්ල දිස්ත්‍රික්කයේ තුල අපි තේ ආර්ථිකයත් එක්ක ජීවත් වෙන තේ දල්ලෙන් රබර් කඳුලෙන් ජීවිතය ගත ගන්න මිනිස්සුන්ගේ හදවත වේදනාව කඳුල සුසුනම හඳුන ගන්න මිනිස්සු හැටියට අපි මේ තත්ත්වය පැහැදිලි කරගෙන තියෙනවා. ඒ නිසා අපට අවශ්‍ය වෙනවා අද අපේ ඉන්නවා මා හිතන්නේ ව්‍යවසාය සම්වර්ධන ගරු අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමා එතුමල්ලට තිබෙනවා විශේෂයෙන්ම මා හිතන්නේ ප්‍රාථමික සභාවේ කර්මාන්ත අමාත්‍යවර්ධන අමාත්‍යතුමත් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. ඇමතිවරුන් හැටියට අපි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන අලුත් ආරකට යන්නට ඕන. මෙරට මේ තිබෙන ආර්ථික දේ බැලුවම අපි එදා තේ රබර් පොල්වලට පළවෙනි දෙවෙනි තුන්වෙනි ස්ථානයේ දීපු රටක්. නමුත් අද විදේශ රැකියා ස්ථානයේ හිමි කරගෙන තිබෙනවා. එතනින් යන්නේ නැතුව ඇඟලුම් ශේෂ්‍රය අපි යම් වර්ධනයක් කළ තිනවා. ඒක දෙවෙනි ස්ථානයට ඇවිල්ලා තිනවා. එහෙමනම් අපට ඊළඟට තිබෙන දේ තමයි සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත දියුණු කිරීම. අද සංචාරකින් මිලියන 2කට වැඩි ප්‍රමාණයක් ලක්ෂ 20කට වැඩි ප්‍රමාණයක් අද ලංකාවට පැමිණෙමින් පවතිනවා. අපි දන්නවා පහුගිය දවස්වල අපි චීන සංචාරකයේ දිච්ච වෙලාවේ චීනය කියන මිතාමත්ව විශාලතම රට විශාලතම ජනගහනයක් ඉන්න රට අද මං හිතනවා අංක 1ට අද කර්මාන්ත ශේෂ්ත්‍රයත් කුසිකාන්ම ශේෂ්ත්‍රයත් එක්කම සංචාරක ශේෂ්ත්‍රය තුල ඉතාමත්ම දියුණු ලෙස තමන්ගේ නිම්වල් පුළුල් කරගෙන තිබෙනවා. මේක අපිට හොඳ පූර්වාදර්ශයක්. මොකද අපි දන්නවා අද සංචාරක හෝටල් දිහා බැලුවාම ඒවයි තිබෙන පහසුකම් ටික බැලුවම ලංකාවේ තියෙන තත්ත්වය පිළිබඳ අපි කනගාටු වෙන්නට ඕන. ජාත්‍යන්තර ගුවන් තොටුපළ හදපු ඒවා පිළිබඳව මහලොකුවට කමුරෙන සමහරුන්ට අපි පෙන්වන්න කැමති අද බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පවා තීර වැසිකිළියට ගියාම ලංකාව පිළිබඳ සම්පූර්ණ චිත්‍රයක් ලැබෙනවා. ඉතින් තවත් කොහෙද මත්තල ගුවන් තොටුපළ? මේවයි හදන්න තිබුණේ. අපි දන්නවා අපේ රජයාවට පස්සේ රණවේක වැඩි ඉතාමත්ම පුළුල් ලෙස ඒක සකස් කරපු නිසා අද ලෝකේ ඕනම විශාලතම ගුවන් යානයක් ගොඩබස්සන්න පුළුවන්කමක් තිබුණා. මේ තත්ත්වය පහුගිය කාලය තුල තිබුණ නැහැ. එනිසා අපේ ශක්තිය ගොඩනගන්නට ඕන. ඒ සඳහා අපිට නව මම්පෙත් විවර කරගන්නට ඕන. ඒ සඳහා ගමන් කරන්නට ඕන. මම විශ්වාස කරනවා මේ රජයේ වසර දෙකහමාරක් තුල අපි ඉතාමත්ම දැඩි අභියෝග වලට මුහුණ දීපු ආණ්ඩුවක්. ගොඩක් දෙනෙක් අහනවා අපෙන් මොකද්ද මේ ව්‍යවස්ථා සම්පාදනය කරමින් මේ අපට අවශ්‍ය අපි ඉල්ලපු දේවල් නෙමෙයි. ඇයි ඉල්ලලා නැත්තේ? මේ රටේ පල්කේකට අපි කිව්වේ මේ රටේ තිබිච්ච එදා කතා කරපු ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ බහුභූත ව්‍යවස්ථාව නැති කරන්න කියලා බොහෝ දෙනෙක් කතා කරේ. නමුත් කියන්න කැම කරගාටුයි දෛවයේ සරඳමට ලක් කළා අවුරුදු 40කට පස්සේ එදා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ගෙනාපු ව්‍යවස්ථාව වෙනස් කරන්නට පුළුවන් අදහසක් ඒ පිළිබඳ හිතක් පහළුණේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවට රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත් මිසක් ඔයි කතා කරපු ඔයි කයි වාරු ගහන ඔයි නොඑක් විදිහේ මේවට විවේචන ඉල්ල වෙන කිසිම කෙනෙකුට අපමල් රේණුක දෙයක් කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. එනිසා අද ඒ ගමන අපි ආරම්භ කළා තිබෙනවා. ආහතරෙන් 2015 ජනවාරි 8 වෙනිදෙන් පස්සේ ආරම්භ කරපු මේ වැඩපිළිවෙල තුල කවුරුත් ආනවා පහුගිය කාල පරිච්ඡේදය තුල මොනවද කරලා තියෙන්නේ කියලා. අපි දන්නවා එදා 2000 මේ අවුරුදු දෙකහමාරක ඇතුළත මේ රටේ අපි නිර්මාණය කරපු රටක් ලෝකයේ ඉතාමත්ම ආකර්ෂණීය විදියට යහපාලනය පිළිබඳව සංහිඳියාව පිළිබඳව එක්කම
ගරු මන්තුමා කාලය අවසන්යි
එක්කම අපි දන්නවා තිරසාර සංවර්ධනයට මුල්තැන දීලා මේ රට නිර්මාණය කරන. ඒ නිසා මම කනගාටු වෙනවා මූලාසනයේ මන්ත්‍රීතුමනි, තව ගොඩක් අපට කතා කරන්න තිබිච්ච අවස්ථාවන්. නමුත් ඔබතුමාගේ අනට කේකරු වෙනවා. ඒ නිසා අපි සම්ප්‍රදායන් ගරු කරන කෙනෙක් පාර්ලිමේන්තුවේ තිබෙන ওই බහුබූත ওই ඩෙකා නටන ක්‍රමයට සම්පූර්ණ විරුද්ධ කණ්ඩායමක් හැටියට අපි විනයගරුකව එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මග පෙන්වීම යටතේ මේ යහපාල නාණ්ඩු ඉදිරියට ශක්තිමත්ව ගෙන යන්නට ශක්තිය ලබා දෙන්න මේ රටේ ආර්ථිකය හසුරවන්නට පුළුවන් නව මුහුණුවරක් තුල අපිට අලුත් අදහස් අරගෙන යන්නට පුළුවන් ඉතාමත්ම වාසනාවන්ත ශ්‍රී ලංකාවක් ගොඩනගන්නට ශක්තිය ධෛර්යය මෙවැනි අනපනත් තුලින් ඇති කරන්නට පුළුවන් කමක් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ කතාව අවසන් කරමි.
ස්තුතියි ගරු තුසාර ඉන්දුනිල් අමරසේන මන්ත.
බොහොම ස්තුතියි ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි. විශේෂයෙන් අද අපේ රටට ඉතාමත්ම වැදගත් වන දෙයක් අපනයන සංවර්ධන පනත යටතේ පනවන නියෝග යටතේ වචන ස්වල්පයක් කතා කරන්නට අවස්ථාව ලැබීම පිළිබඳව විශේෂයෙන් රටක් හැටියට අපේ ආදායම් උත්පාදනයේදී අපිට අපනයන කියනක ඉතාමත්ම වැදගත් වෙනවා. මේ අපනයන ක්‍රියාවලිය තුළ අපි පුංචි කාලේ අපි ඇහුවේ මොනවද කියලා අහපුවාම තේ රබර් පොල් ආපහු ඒක ඇඟලුම් කර්මාන්තයට හුවමාරු වුණා. ආපහු අද අපි කනගාටු වෙන්න ඕනේ අපිට වැඩිම ආදායම් ලැබෙන මාර්ගයේ විදේශ ආදායම් ලැබෙන මාර්ගයේ බවට පත් වෙලා තියෙන්නේ විදේශ ශ්‍රමිකයින්ගෙන් අපිට ලැබෙන ඉපැයීම. අපේ වැවිල් කර්මාන්තය අපේ තේ රබර් පොල් වගේ තිබිච්චේ අපනයන කෘෂිකර්ම කර්මාන්තය විවිධ කරුණු කාරණා නිසා පහළට වැටලා තියෙනවා. අපි ඒ ගැන විශේෂයෙන් අපි කනගාටු වෙනවා. ඒකම අද මේ වෙනකොට අපි මුහුණ පාලා තියෙන නියඟේ නිසා අපේ පොල් ආදායම තේ රබර් ආදායම් ඒ සියලු වැවිලි ආර්ථිකය තුළින් අපිට ලැබෙන ආදායම් මේ වන විට බරපතල විදිහට අපිට අහිමි වෙලා තියෙනවා. රටක් හැටියට අපිට මේක විශාල හානියක්. ඉතින් ඒකම අපි කල්පනා කරන්න ඕනේ අපේ රටේ වගා කළ හැකි භූමිය නිසි ආකාරයෙන් අපි භාවිතා කරනවාද කියන කාරණේ අපි කතා කරුවොත් අපි අපේ භූමිය මම හිතන්නේ අපි භාවිතා කරන්නේ අපි ඉතාමත්ම අඩුවෙන්. අපි අපේ පස කළමනාකරණය කරන්නේ නැහැ. පරිසරය ජලය ඒ සියල්ල කළමනාකරණය නොකර මුඩුබිම් අතහැර දමපු බිම් අද අපි වගා නොකරන තත්ත්වයකට අපි පත් වෙලා අපේ ඉන්න තරුණ තරුණියන්ගේ ආකල්පය එම්ටි පොකට් ක්ලීන් සූට් කියන සංකල්පය තමයි. මොකක් හරි ක්ලීන් සූට් එකක් අඳගෙන කාර්යාලයක ඔෆිස් එක මොකක් හරි මේසයක් උඩ ඉඳගෙන කුරුටු ගන්න හදනවා මිසක් රටේ නිෂ්පාදන ධාරිතාවයට නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වෙන මේ භූමියත් සමකරන ගණදෙනුවට මම හිතන්නේ අපේ රට අද දවසින් දවස අපි ඈත් වෙනවා. අද අපි කොයිතරම් කම්මැලි වෙලාද කියනවනම් ඉස්සර පිකිලිලියාලා හිටියා, ලින්ද වටකර කබර ගොයාලා හිටියා, උකුල තියාගෙන කලේ අරන් ගියා. අද අපේ කාන්තාවන්ට උකුලකුත් නැහැ, අද කලේකුත් නැහැ, ටිකිරලියක් නැහැ, ලිඳ වටකර කබර ගොයක් නැහැ. අද කරාමේ අරපුහාම ගරු මන්ත්‍රීතුමනි වතුර ටික එනවා අත ළඟට, ස්විච් එක දාපුහාම ඒ අර ඉංගසුංග නරෝලා පිටි කොටපු කාන්තාව අද නැහැ, ඒවා බ්ලෙන්ඩර් වෙලා ඒවා පිටි වෙලා ඒවා සියල්ල එනවා. ඉතින් අද අපේ ඒකයි මං කිව්වේ, අද උකුලකුත් නැහැ, කලේකුත් නැහැ, මොනවත් නැහැ. අද කොයිතරම් මේක අපි කම්මැලි වෙලා තියෙනවද කියලා කිව්වොත්, අද බත් පිඟානේ තියෙන මාළු පිණි ටික එහාට මෙහාට අරගෙන අනල කන්න තියෙන ඒ ශ්‍රමයත් අද අඩු වෙලා, අද කඩෙන් අපේ පරපුර රයිස් කන්න ඒකත් අනලා දෙන්නේ හැන්දෙන් කටට. අපි අද එතෙන්ට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මම හිතන්නේ අපි මේවා ගැන ඉතාමත්ම කල්පනා කරන්න ඕනේ. ඒක මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. අපි අපේ රටේ වැවෙන, අපේ රට ඉතාමත්ම යෝග්‍ය බොහෝ දේවල් අපි හරි අපරාධ හැටියට අපි පැත්තකට දානවා. දැන් වල්ලපට්ට ගැන කිව්වහම මගේ අම්මෝ කියන ඒක කතා නොකළ යුතු, ඒක තහනම් භාණ්ඩයක්, නීතිගත නොවන භාණ්ඩයක් බවට පත්වෙච්ච දෙයක් බවට පත් වෙලා තියෙනවා. දැන් විශේෂයෙන් වල්ලපට්ට කියන එක අපේ රටේ වැවෙනවනම් ඒ තුළින් අපිට ඉතාමත්ම හොඳ ආර්ථික ලාභයක් අපිට ආදායමක් උපයා ගන්න පුළුවන් නම් මොකද්ද වල්ලපට්ට වවපුහම තියෙන වැරද්ද? එතකොට අපි අහලා තියෙනවා කංසා ගංජා. දැන් ආපහු ඕක හෙටානිතර කියයි තුෂාරෙන්දුරින් අමරසේන මන්ත්‍රීවරයා ගංජා ගැන පාර්ලිමේන්තුවේ කතා කළා කියලා. නමුත් අපි මේවා කතා කළ යුතු කාරණා. දැන් විශේෂයෙන් ඔය ඇඹිලිපිටිය තනමල්විල වගේ ප්‍රදේශවල මේවා ඉතා සරුසාරව සශ්‍රීකව වැවෙනවන මේව තුළින් දැන් ගංජා කියන්නේ ඉතාමත්ම හොඳ ඖෂධයක්. එතකොට මේකේ දුම ඇදලා මත් වෙන එක විතරයි නරක. හැබැයි ඒ කංසාවලින් ගංජාවලින් අපිට විවිධ ඖෂධ, විවිධ බෙහෙත්, විවිධ නිෂ්පාදන, විවිධ අතුරු නිෂ්පාදන වලට අපිට යන්න පුළුවන්. ඉතින් අපිට ඒ වගේ දේවල් වලින් අපේ රටේ බොහොම පහසුවෙන් සශ්‍රීකව වැවෙන දේවල් වලින් අපිට නව නිපැයුම් කරන්නට පුළුවන් නම් අපිට අලුතෙන් අපිට ඇස්සරින්නට පුළුවන් නෝ. මම හිතන්නේ මේවා වැදගත්. පොල් රා ටික, කිතුල් රා ටික අපිට විදේශයෙන් අපේ මත්පැන් ගෙන්නන්න අපි අපේ රටේ මුදල් විශාල වශයෙන් අපි අපේ රටේ ධනය අපි පිටරටවල් වලට පූජා කරද්දී ඇයි අපේ කිතුල මැදලා, පොල් රා ටික මැදලා ඇයි අපේ දේවල් අපි දිරිමත් කරන්නේ නැත්තේ කියන කතාව මම විශේෂයෙන් අහනවා. ඒකම ගරු මන්ත්‍රීතුමනි, දැන් පහුගිය කාලේ අපි දැක්කා පුංචි මිනිස්සුන් පහුගිය ආණ්ඩුව කාලේ ඒගොල්ලෝ ඇට දෙක තුන බණ්ඩක් ඇට දෙක තුනක්, මෑට දෙක තුනක්, බෝංචි ඇට දෙක තුනක්, ඒ වගේ මිනිස් ඇට හතරක් පහක් අර වවන්න ඒගොල්ලෝ ඇට දෙක තුන අර සමෘද්ධිය හරහා දුන්නා. හැබැයි අපි අහිංසක පුංචි මිනිස්සුන්ට පහුගිය ආණ්ඩුවේ මහත්තුරු ඇට දෙක තුන දෙනකොට හැබැයි ඒ ආණ්ඩුවේ හිටපු මැති අමතරුන් ගාව වාහන 30-40 තිබුණා. වාහන 30-40ක් ආණ්ඩුවේ මැති අමතරු ගාවට දෙද්දී අපේ අහිංසක මිනිස්සු රවට්ටලා වගා ලංකා වගා සංග්‍රාමය කියන සමෘද්ධි ව්‍යාපාරය හරහා ඇට දෙක තුනක් ගන්නත් ආපහු තමන් ගාවට ගෙන්නගෙන පලාතේ ඉන්න මන්ත්‍රීවරයා ගාවට ගෙන්නගෙන දන්න නමස්කාර කරලා වන්දනා කරලා ඒව ආපහු ගන්න මට්ටමක් අපි දැක්කා. ඉතින් මේ සෝබන සංස්කෘතිය මම හිතන්නේ අපි වෙනස් කරලා තියෙනවා. අපි පොහොර ක්‍රියාවලියට අපි බැනුම් අහනවා. මොකද්ද අපි පොහොර ක්‍රියාවලිය වෙනුවෙන් අපි කරලා තියෙන වැරද්ද? පහුගිය කාලේ කුඹුරු අක්කරයකට පොහොර කිලෝ 118ක් අවශ්‍යයි. 350යි කියලා කිව්වට 350 දුන්නේ නැහැ ඒගොල්ලෝ. ඒකට රක්ෂණ ගාස්තුයි ප්‍රවාහන ගාස්තුයි අර ගාස්තු මේ ගාස්තු එක්කහ වුණාම අඩුවතරමේ පොර කිලෝ 50කට රුපියල් 550ක් ගත්තා. පොර කිලෝ 118 රුපියල් 1200 300ක් අපේ ගොවියන්ගේ අතින් වැය වුණා. හැබැයි අද අපේ රජය රුපියල් 5000ක් අක්කරයකට ගොවියට නිකන් දෙනවා. ඒකෙනුත් ගොවියා රුපියල් 500ක් විතර ඉතුරු කරගන්නවා. රුපියල් 1500ක් 600ක් 800ක් අද ගොවියගේ අතර ඉතුරු වෙලා තියෙනවා. මම දන්නේ නැහැ තේ ගැන, නමුත් පොල් ගැන දන්නවා. අද හැම පොල් ගහකටම අපි මේවා පොරොන්දු වෙලා තිබිච්ච කාරණාවක් නෙවෙයි. අද හැම පොල් ගහකටම රුපියල් 57 ගානේ පොහොර සහන ආධාරයක් දෙනවා. ඒකම නව වැවිලි ඒවා නවීකරණය කරගන්න, නැවත වගා කරන්න, කානු කපන්න, පස සංරක්ෂණය කරන්න විවිධ ආධාර අද අපේ රජය යටතේ වැඩි වැඩියෙන් ලබා දෙනවා. ඉතින් මෙහෙම කරන ආණ්ඩුවක් තුල කෘෂිකර්මය පිළිබඳව සැබෑ කෘෂි ආර්ථිකයක් පිළිබඳව විශ්වාසය තියෙන ආණ්ඩුවක් තුල මම හිතන්නේ මේවා අපි අපේ ජනතාව දැනුවත් කරනවා මදි කියන එකත් මම විශේෂයෙන් කියන්න ඕනේ. ඒක මම තව ඔබතුමාගේ අවධානය යොමු කරනවා. මෙතන අපේ ඇමතිවරු ඉන්නවා නම් අපි ඒකටත් පාලනයක් ඇති කරන්න ඕනේ. අපේ රටේ තව සිරිතක් තියෙනවා මොන හරි එක් බෝගයක අස්වැන්නක් හදිසියේ ගණන් නැග්ගොත් සියලුම දෙනා ඒක තොරතෝංචයක් නැතුව වගා කරන්න පටන් ගන්නවා. මහා පරිමාණයෙන් වගා කරන්න පටන් ගන්නවා. අවසානයේ ඒ යම් කිසි භෝගයක් වගා කරගෙන ක්‍රමානුකූලව ජීවිකාව ගෙන යන අයටත් ඒ කර්මාන්තයෙන් ඉවත් වෙන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මගේ පළාතේ තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් බුලත්. දැන් බුලත් ගොවීන් සාමාන්‍යයෙන් එදා අපි දන්නා කාලයක සිට සාමාන්‍යයෙන් අපි ඒවට කියනවා බුලත් ඉනි 500ක්, බුලත් ඉනි 1000ක්, බුලත් ඉනි 2000ක්. තමන්ගේ සතියේ වියදමට පොරට ගිහිල්ලා කීයක් හරි හොයාගන්න වවපු ඒ යැපුම් මට්ටමේ හිටපු බුලත් ගොවීන් පරද්දවලා මහා පරිමාණ බුලත් ගොවීන් අද ඇවිල්ලා බුලත් නිෂ්පාදනය අපේ රටේ වැඩි කරලා අද බුලත් මිල කුණු කොල්ලට දාලා තියෙනවා. ඉතින් මේ වගේ වැඩසටහන් සඳහාත් මම හිතන්නේ අපේ නිසි අවධානය යොමු වෙන්නට අවශ්‍යයි කියලා ඉල්ලා සිටමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි. හොනබල් MHM සල්මාන්.
උලසන උඩ ගම් මන්ත්‍රීතුමනි, උදාර්පන නීති යටතේ උදාර්පන නීතියේ වගන්තීන් රුසියාව, වියට්නාමය, චීනය සහ යුක්‍රේනය කියන රාජ්‍යයන් සඳහා ආදාළ කර ගැනීමට සම්බන්ධ රෙගුලාසි කතා කරන මේ මොහොතේ මේ විවාදයේදී මාමිත්‍ර ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීතුමා විසින් කරන ලද කතාව ඉතාම වැදගත්. එම කතාවේ උදාර්පන නීතියත් එහට අදාළ ජාත්‍යන්තර සම්මුතීන් ගැනත් ලංකාවේ අනපනත් ගැනත් කතා කරපු නිසා ඒ සම්බන්ධයෙන් මා කතා කරන්න අදහස් කරන්නේ. කෙසේ වෙතත්
ඕඩර් ප්ලීස්. ගරු නියෝජ්‍ය කතානායකතුමා මුලසන ගන්න.
ඔව් මන්ත්‍රීතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ සම්බන්ධයෙන් නීතිඥ ගිහාන් ගුණතිලක මහතා විසින් පළ කරන ලද ලිපියක මේ කොටස මා කියවන්න කැමතියි. මා උපුටා දක්වනවා, ද එක්ස්ට්‍රඩිෂන් ලෝ ඔෆ් 1977 ගවර්න්ස් ද සබ්ජෙක්ට් ඔෆ් එක්ස්ට්‍රඩිෂන් ඉන් ශ්‍රී ලංකා. ඕල් සබ්සිකවන්ට් ලෝස් විත් එක්ස්ට්‍රඩිෂන් ක්ලෝසස් මස් බි රෙඩ් ඉන් කන්ජංක්ෂන් විත් ද 1977 ලෝ. අ ගුඩ් එක්සාම්පල් ඔෆ් සච් එක්ස්ට්‍රඩිෂන් ක්ලෝස් ඊස් සෙක්ෂන් 7 ඔෆ් ද ටෝචර් ඇක්ට් ඔෆ් 1994. In fact, Section 8 of the Enforced Disappearance Bill replicates Section 7, Subsection 2 of the Torture Act. The wording is virtually identical. Thus, the Enforced Disappearance Bill does not alter Sri Lanka's extradition law. It merely reinforces what other laws, such as Torture Act, an act passed during People's Alliance government when Professor G.L. Pierce was Minister of Justice, already established. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අවස්ථාවේදී මා ඉතාමත් කෙටියෙන් කැමති මේ දිනවල කතාබහට ලක් වෙලා තියෙන මේ මියන්මාරයේ රෝහිංගියා ජනතාව සම්බන්ධයෙන් වචන කීපයක් කතා කරලා මගේ කතාව අවසන් කරන්න. දැන් අද දින ප්‍රවෘත්තියක් පළ වුණා. ශ්‍රී ලංකාවේ සරණාගතීන් වශයෙන් පැමිණ සිටින රෝහිංගියා 30 දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායම්ගේ ආරක්ෂාව සඳහා ඔවුන් පොලිස් ආරක්ෂාව සඳහා පොලිස් ආරක්ෂාව යටතේ තබාගෙන සිටින බව. මෙහිදී මා කියන්න කැමති, ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සරණාගත සම්මුතියේ කොටස්කාරයෙක් නොවුනත් ශ්‍රී ලංකාව ශිෂ්ට සම්පන්න ජාතියක් ලෙස හැටියට විදේශීය රටවලින් මෙරටට පැමිණෙන සරණාගතයන් රැකබලා ගැනීමේ වගකීම අපි දරනවා. ඒ වගේම පහුගිය අවුරුදු 30 කාලය තුළදී ශ්‍රී ලංකාවේ පුරවැසියන් ලක්ෂ ගණනාවක් විදේශ රටවල්වලට සරණාගතයන් හැටියට ගිහිල්ලා ඒ රටවල ජීවත් වෙනවා. එම නිසා මෙම සරණාගත ප්‍රශ්නය මානුෂික ප්‍රශ්නයක් හැටියට සැලකීම ඉතා වැදගත් හැටියට මා කල්පනා කරනවා. මේ සම්බන්ධයෙන් මා කැමති මේ කරුණු ප්‍රකාශ කරන්න. මියන්මාරය හා ශ්‍රී ලංකාව අතර ඉතාම දශක 17ක් පමණ පැරණි මිත්‍රත්වයක් හා සම්බන්ධතාවයක් පවතිනවා. එම නිසා මේ රටවල් දෙක අතර රාජතාන්ත්‍රික සම්බන්ධතාව පවා ඇති වුණේ 1949 දී. ඒ වගේම තේරවාද බෞද්ධ පිළිවත් අනුගමනය කිරීමෙන් අප දෙරට අතර සම්බන්ධතා ඉතාම ශක්තිමත් වෙලා තියෙනවා. ඒ වගේම මියන්මාරය මේ රටේ බෞද්ධ දර්ශනය හා අධ්‍යාත්ම හා වන්දනාමාන හුවමාරු සඳහා විශාල දායකත්වයක් සපයලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ රාමඤ්ඤ සහ අමරපුර නිකායන් පිහිටුවීමටද බුර්ම මියන්මාර් රජය අපිට උදව් කරලා තියෙනවා. අවසාන වශයෙන් මා කියන්න කැමති මේ රෝහිංගියා සරණාගතයන් පිළිබඳ ප්‍රශ්නය දේශපාලන පක්ෂයක් වශයෙන් ප්‍රශ්නයක් වශයෙන් නොසලකා ඒ මානුෂික ප්‍රශ්නයක් ලෙස සලකා කටයුතු කරන ඉල්ලා සිටිමින් මාගේ කාලය ලබා දීම ගැන ඔබට ස්තුතියවන්ත වෙනවා.
Honorable Tilakaraja, you will be speaking.
ஆரவ பிரதிசபாநாயகர் அவர்களே, ஏற்றுமதி அபிவிருத்தி சட்டத்தின் கீழ் இன்று விவாதம் இடம்பெற்றுக் கொண்ட சந்தர்ப்பத்தில் எனக்கும் உரையாற்றுவதற்கு வாய்ப்பளித்தமைக்காக முதலில் உங்களுக்கு நன்றி தெரிவித்துக் கொள்கிறேன். அநேகமாக இந்த ஏற்றுமதி அபிவிருத்தி தொடர்பான கட்டளைகளின் கீழாக உரையாற்றிய அநேக பாராளுமன்ற உறுப்பினர்கள் இலங்கையின் பாரம்பரிய ஏற்றுமதி பொருட்களான தேயிலை ரப்பர் தென்னை ஏற்றுமதிகளில் தொடர்ச்சியாக காணப்படுகின்ற வீழ்ச்சி தொடர்பாக இங்கே கருத்து கூறியமை அவதானிக்கக்கூடியதாக இருந்தது. அதே நேரத்தில் இந்த தேயிலை ரப்பர் தென்னை உற்பத்திகளில் அதன் மூலமாக கிடைக்கின்ற ஏற்றுமதி வருமானங்களில் வீழ்ச்சியடைவதற்கான பிரதான காரணம் என்ன, அல்லதுக்கு மாற்றுத் தெரிவாக நாம் என்னத்தை கொண்டிருக்கிறோம் என்பது தொடர்பாக இங்கே பரவலாக பேசப்படவில்லை என்பதையும் நான் குறித்துரைக்க விரும்புகிறேன். குறிப்பாக இன்றைய நாட்களில் இலங்கையில் சாதாரண மக்கள் பேசிக்கொண்டிருக்கக்கூடிய பிரதான விடயம்தான் தேங்காய் ஒன்றின் விலை 100 ரூபாவை தாண்டுகிறது என்பதாக. நாங்கள் பாரம்பரியமாக தென்னை உற்பத்தியிலே பெயர் பெற்ற நாடு, அதேபோல் தேயிலை உற்பத்தியிலே பெயர் பெற்ற நாடு, அதேபோல் ரப்பர் உற்பத்தியிலே பெயர் பெற்ற நாடு. இந்த 3 உற்பத்திகளும் தொடர்ச்சியாக வீழ்ச்சி போக்கில் செல்வதை பல்வேறு புள்ளி விபரங்கள் காட்டுகின்றன. அதன் தொடர்பான புள்ளி விபரங்களை நான் இங்கே எடுத்துச் சொல்லப் போவதில்லை. ஆனால் அது வீழ்ச்சி போக்கில் சென்று கொண்டிருக்கின்றது என்பதற்கான ஆதாரபூர்வமான பல்வேறு தகவல்கள் கிடைக்கப்பெறுவதாக இருக்கிறது. என்றாலும் இந்த 3 தேயிலை ரப்பர் தென்னை என்கின்ற 3 பிரதான ஏற்றுமதி பொருளுக்கும் பாதிப்பு தரக்கூடியதாக இன்னும் ஒரு உற்பத்தி இந்த நாட்டிற்குள் வந்து சேர்ந்திருக்கிறது. அதுதான் பாம் ஆயில் எனப்படுகின்ற எண்ணெய் வகை. இதனை சிங்களத்தில் கட்டுப்பொருள் என்றும் தமிழிலே முள்ளு தேங்காய் என்றும் பரவலாக இப்போது பேசப்படுகிறது. இது தொடர்பாக பல்வேறு ஆய்வுகள் செய்யப்பட்டிருக்கின்றன. சர்வதேச ரீதியாக பல நாடுகள் இந்த முள்ளு தேங்காய் உற்பத்தியிலே ஈடுபட்டு வருகின்ற போதும் அது தொடர்பான பிரச்சனைகள், அது தரக்கூடிய சுகாதார நலன் சார்ந்த பிரச்சனைகள், அது தரக்கூடிய சூழலியல் சார்ந்த பிரச்சனைகள், நீர் வற்றி போகக்கூடிய அவதானங்கள் சம்பந்தமாக பல்வேறு நாடுகள் கைவிட்டிருக்கின்ற சூழலிலே இலங்கையிலே அதை 2000 ஆண்டுகளுக்கு பின்னர் அறிமுகப்படுத்தி 20,000 ஹெக்டேர் அளவில் உற்பத்தி செய்வதற்கான முயற்சிகள் மேற்கொள்ளப்பட்டு தற்போது 9,000 ஹெக்டேர் உற்பத்தி மேற்கொள்ளப்பட்டு வருகின்ற நிலையில் மேலும் 11,000 ஹெக்டேர் உற்பத்தி செய்வதற்கு ஏற்பாடுகள் செய்யப்பட்டு வருகிறது. ஆனால் ரப்பருக்கோ தென்னைக்கோ அல்லது தேயிலைக்கோ உள்ளது போல ஒரு ஆராய்ச்சி அபிவிருத்தி நிறுவனம் ஒன்று இதற்காக இலங்கையில் இல்லை. எனவே இந்த உற்பத்தி பரப்பளவை அதிகரித்துக் கொள்வதற்காக இந்த தேயிலை ரப்பர் தென்னையை அது எவ்வாறு பாதிக்கின்றது என்றால், இந்த முள்ளு தேங்காய் உற்பத்தியை செய்வதற்காக ஏற்கனவே தென்னை உற்பத்தி செய்யப்பட்ட இடங்களோ அல்லது ரப்பர் உற்பத்தி செய்யப்பட்ட இடங்கள் பாவிக்கப்பட்டு வருகிறது. அதே போல் இப்பொழுது தேயிலை உற்பத்தி செய்யப்படுகின்ற பிரதேசங்களிலும் இதனை உற்பத்தி செய்வதற்கான முயற்சிகள் மேற்கொள்ளப்பட்டு வருகிறது. நான் இது தொடர்பான களப்பணிகளிலே இறங்கி ஆய்வு செய்தவன் என்ற வகையிலே தொடர்ச்சியாக சூரியகாந்தி பத்திரிகையிலே 30 வாரங்களாக இந்த முள்ளு தேங்காய் உற்பத்தி சம்பந்தமாக வரக்கூடிய பிரச்சனைகள் சம்பந்தமாக நான் எழுதியிருக்கிறேன். அதே போல் வீரகேசரி பத்திரிகையிலும் கூட கடந்த ஆகஸ்ட் 16 இது சம்பந்தமான விசேடமான ஒரு பத்தி எழுதப்பட்டிருக்கிறது. அது மாத்திரமல்ல, 2002 ஆண்டே ஐலண்ட் பத்திரிகை இது தொடர்பான விரிவான ஒரு ஒரு கட்டுரையை எழுதியிருக்கிறது. என்வயர்மெண்டல் ஃபவுண்டேஷன் ஆஃப் ஸ்ரீலங்கா என்கின்ற ஒரு நிறுவனம் இந்த முள்ளுத்தேங்காய் சம்பந்தமாக ஏற்படக்கூடிய பல்வேறு ஆபத்துக்கள் தொடர்பாகவும் எதிர்காலத்தில் எவ்வாறெல்லாம் எமது பாரம்பரிய ஏற்றுமதி உற்பத்தி பொருட்களான இந்த தேயிலை ரப்பர் திண்ணையை அவர் பாதிக்கும் என்பது தொடர்பாகவும் எழுதியிருக்கிறார்கள். கில்லர் ஆஃப் ரப்பர் அண்ட் கொக்கனட் இண்டஸ்ட்ரீஸ் ஆஃப் ஸ்ரீலங்கா என்றே பாம் ஆயில் என்கின்ற இந்த உற்பத்தி தொடர்பாக அறிமுகம் செய்யப்பட்டிருக்கிறது. எனவே இதுபோல சர்வதேச ரீதியாக பல நாடுகளும் கைவிட்டிருக்கின்ற இந்த முள்ளுத்தேங்காய் எண்ணெய் உற்பத்தியை நாங்கள் இலங்கையில் தென்னை உற்பத்தியை செய்து தென்னையிலிருந்து தேங்காய் எண்ணெய் பெற்றுக்கொள்ளக்கூடிய முழுமையான வாய்ப்புகள் இருந்தபோதும் கூட அதனை கைவிட்டு இந்திய வெளிநாடுகளிலிருந்து 150,000 அளவான மெட்ரிக் டன் அளவான பாம் ஆயில் இந்த நாட்டுக்கு இறக்குமதி செய்யப்படுகிறது. அதற்கு பதிலீடு செய்யும் பொருட்டு 100,000 மெட்ரிக் டன் அளவான பாம் ஆயில் உற்பத்தியை இலங்கையில் பெற்றுக்கொள்ளும் நோக்கத்தோடு இந்த 20,000 ஹெக்டேர் அளவிலான உற்பத்தியை மேற்கொள்வதற்கு முயற்சி மேற்கொள்ளப்படுகிறது. ஒரு பக்கம் இந்த பாம் ஆயில் உற்பத்தியில் என்பது முள்ளுத்தேங்காய் உற்பத்தி என்பது இந்த பாதிப்பை தருகின்ற அதே வேளை மறுபுறம் பாரம்பரிய ஏற்றுமதி பொருட்களும் பாதிக்கப்படுவதன் காரணமாக காலியில் ஆரம்பிக்கப்பட்டு கழுத்தறை ரத்தினபுரி கேகாலை என வெகு சீக்கிரத்தில் இந்த உற்பத்தி மேற்கொள்ளப்பட்டு வருகிறது. அந்தந்த பிரதேசங்களிலே மக்கள் அந்த உற்பத்தி தொடர்பாக பல்வேறு எதிர்ப்பு குரல்களை எழுப்பி வருகிறார்கள். அண்மையில் கேகாலி டெனிஸ்வத்தை தோட்டத்திலும் இதனை பயிரிடுவதற்கு எதிராக முயற்சி மேற்கொள்ளப்பட்டது. கழுத்தறை பிரதேசத்திலே ஏற்கக்கூடிய பிரச்சனைகள் சம்பந்தமாக இந்த பாமொயிலுடன் சம்பந்தப்பட்ட பிரச்சனையை நான் நேரில் சென்று பார்த்தேன் என்ற வகையில் தொடர்ச்சியாக ஆய்வுகளை செய்து வருகிறேன். இப்போது நான் பிரதிநிதித்துவம் வைக்கக்கூடிய நுவரெலியா மாவட்டத்திற்கும் இதனை கொண்டு வருவதற்கான முயற்சி மேற்கொள்ளப்படுவதாகவும் லிந்துலை பகுதியின் ஹென்ஃபால் பிரதேசத்தில் இந்த முள்ளுத்தேங்காய் உற்பத்தியை மேற்கொள்வதற்கு பெருந்தோட்ட கம்பெனிகள் எந்தவிதமான ஆராய்ச்சி நடவடிக்கைகளும் இல்லாமல் மேற்கொள்ளப்படுவதாக அறியக்கூடியதாக இருக்கிறது. எனவே இத்தகைய சந்தர்ப்பத்தில் இந்த முள்ளுத்தேங்காய் உற்பத்தி சம்பந்தமாக எனக்கு நியாயமான விடயங்களை கற்றறிந்தவன்ற வகையிலும் இந்த ஊடகங்கள் அறிக்கையின் வாயிலாகவும் இந்த சூழலியல் சார்ந்த நிறுவனங்கள் விடுத்திருக்கின்ற அறிக்கைகள் சார்பாகவும் நுவரெலியா மாவட்ட மக்கள் பிரதிநிதி என்ற வகையிலே லிந்துலை ஹென்ஃபால் பிரதேசத்தில் முன்னெடுக்கப்படவிருக்கின்ற இந்த முள்ளுத்தேங்காய் உற்பத்திக்கு எனது எதிர்ப்பினை தெரிவிக்கின்றேன். இது தொடர்பான விவரங்களை விரிவாக எதிர்காலத்தில் பெருந்தோட்டத்துறை அமைச்சருடனும் அதே போல இந்த ஏற்றுமதி உபாயங்களுக்கான அமைச்சருடன் மேற்கொண்டு நாங்கள் மக்கள் பிரதிநிதிகள் என்ற வகையில் உரிய வகையில் இந்த ஆராய்ச்சி அபிவிருத்தி நடவடிக்கைகளுடன் இதனை மேற்கொள்வதற்கோ அல்லது மேற்கொள்ளாமல் விடுவதற்கோ உரிய நடவடிக்கைகளை மேற்கொள்வதற்கு இந்த பாராளுமன்றம் நடவடிக்கை எடுக்க வேண்டும் என கேட்டுக்கொண்டு வாய்ப்புக்கு நன்றி கூறி விடைபெறுகிறேன். நன்றி, வணக்கம்.
பிரதான கட்டு நியாயபாத்திரி அங்கைக்கு சபாவைக்குங்குது ஏபாத்திரி அங்க திக சபாவைக்குங்குது ஏபாத்திரி அங்க துண சபாவைக்குங்குது ஏபாத்திரி அங்க ஹத்தர் சபாவைக்குங்குது ஏபாத்திரி அங்க பஹா சபாவைக்குங்குது கால்தவிமே யோஜனாவு கால்தவிம
நியோஜ கதாநாயகத்துமணி ஒக்டோபர் மச தூங்கினி அங்காரவாதா பஸ்வரு திக்கா இத்திய தக்வா சபா கால்தபித்திய யோஜனாக்கு
பார்லிமேத்துவ தூங்கினு மச ஒக்டோபர் மச தூங்குந்தா பஸ்வரு திக்கா இத்திய தக்வா கால்தபு